ගරු බිමල් රත්නායක සභානායකතුමාට විනාඩි 14ක කාලයක්
තියෙනවා. ගරු කතානායක ගරු සභාපතිතුමනි ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානාකාර තුමාට විරුද්ධව විපක්ෂයෙන් ඉදිරිපත් කළ තිබෙන විශ්වාස භංගයේ සම්බන්ධව කරුණු කතා කරන අවස්ථාවේදී මම හිතන්නේ අපේ අගමැතිතුමේ ඇතුළු අපේ අමාත්‍ය මණ්ඩලයත් පන්සිවරුත් අතිතරං කරුණු කියලා තිබෙනවා. මේ විශ්වාස භංගය ඇයි තර්කානුකූල යථාර්ථවාදී නොවන්නේ කියන එක කරුණු පිළිබඳ. මම හිතන්නේ අපි ආණ්ඩුවක් වශයෙන් කිසිසේත්ම මේ මීගමුව බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම අවතක්සේරු කරන්නේ නැහැ. එක විශාල කම්පනයක් ඇති කරපු දෙයක්. මොකද අපි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඊටාම පැහැදිලිව ලියලා තිබෙනවා මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක කියන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තුළ අපි මේක සඳහන් කළා තිබෙනවා. ඒක යට අනුව ගත්තොත් එහෙම බන්ධනාගාර තදබදය අවම කිරීම අපේ ප්‍රතිපත්තිය. ඒකට අනුව සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම වෙනුවට අප ලබා දීමේ අධිකරණ ක්‍රියාවලිය හා අධිකරණ කටයුතු කඩිනම් කිරීමට පියවර ගැනීම. දෙවැනි එක තමයි සුළු අක්‍රමිකතා හා පළමු වරට වරදකරුවන් වූවන් සඳහා ප්‍රජාපදනම් කරගත් විකල්ප දඬුවම් ක්‍රම වෙත යොමු වීම. ඊට පස්සේ අපි දාලා තිබෙනවා නීතිමය හා ආයතනික වෙනස්කම්. ඒ යටතේ නීතිපද දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීම, ඊට පස්සේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ඊළඟට අධිකරණයේ ඩිජිටල්කරණය සහ විනිවිදභාවය, බන්ධනාගාර පද්ධතිය ඇතුළත දත්ත කළමනාකරණය සඳහා ඒ වගේ දේවල්. ඊට පස්සේ මූලික මානව හිමිකම් හා යටිතල පහසුකම් දියුණු කිරීම කියන එක, බන්ධනාගාර තුළ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාල පාලනයට සහ දූෂණය වැළැක්වීමට දැඩි පාලන ක්‍රමවේද යෙදවීම, සිරකරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ මානසික සෞඛ්‍ය උපදේශනය උදෙසා විශේෂ වැඩසටහන ආරම්භ කිරීම. එතකොට ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි බන්ධනාගාරවල තිබෙන ගැටලු පිළිබඳව මැතිවරණයට කලින් ජනතාවට දුන්නු පොරොන්දුවක් තිබෙනවා. ජනතාවගෙන්ම කොටසක් තමයි බන්ධනාගාර ඇතුළේ ඉන්නේ. ඒ නිසා බන්ධනාගාර ඉස්සරහා ලියලා තියෙන්නේ සිරකරුවෝද මිනිස්සුය කිය. එසා ඒගොල්ලන්ව මේ මහා පරිමාණ මොකක්ද අර යක්ෂාකරණයකට ලක් කරන්න අපි කිසිසේත්ම ආණ්ඩුවක් වශයෙන් සූදානම් නැහැ. අපි දන්නවා අපිට වැරද්දක් වුණාම, ගෙදර කැඩුවාම, අපරාධ කරාම, හොරකම් කරාම, මිනී මැරුවාම ඒව ගැන අපිට තද තනි වෛරයක් එනවා. තනි තනි පුද්ගලය වශයෙන් අපිට තරහක් එනවා. නමුත් අපි ආණ්ඩුවක් විදියට සිරකරුවෝ ඒගොල්ලන්ගේ ඥාතීන් දිහා බලන්නේ ඒගොල්ලෝ මේ රටේ පොරවැසියෝ. ඒගොල්ලන් එතන තනියමම 100%ක් කවුරුත් වැරදි කරන්නේ නැහැ. ඒ නිසා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අතර බන්ධනාගාර කියන්නේ එක විදිහකට ගත්තොත් සමාජ දේශපාලන කළමනාකරණයේ අසාර්ථක වීම පිළිබඳ ප්‍රකාශනය. ඒක තනිකරම මේ ඒ පුද්ගලයාට පමණක් කියන්න පටන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි දන්නවා ශික්ෂණය කිරීම සඳහා යම් ආකාරයක දැඩි ක්‍රමවේදත් අනුගමනය කරන්න ඕන උපදෙස් වලින්ම බැරි නිසා. ඒ නිසා අපි ඒ පිළිබඳව කලින්ම දැකලා එක ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරන ආණ්ඩුවක්. මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි, ඔය බන්ධනාගාර නිලධාරීන් 1000ක් බඳව ගන්න කැබිනට් පත්‍රිකාව හර්ෂණ ඇමතිතුමා ඉදිරිපත් කරපු අවස්ථාවේ රටේ පවතින නීති රීති ඒ රටාවන් වලට අනුව තමයි අපිට පළවෙනි නිරීක්ෂණ හම්බුනේ. මට අපිට මතකයි කැබිනට් එකේදී මහජන ආරක්ෂාව පිළිබඳ අපි ආනන්ද විජේපාල ඇමතිතුමත් හර්ෂණ ඇමතිතුමත් ගරු ජනාධිපතිතුමත් ඇත්තටම ගත්තොත් එහෙම යම්කිසි විශාල අවධාරණය කිරීමක් කරලා මේ අය බඳව ගන්න දෙන්නේ නැත්නම් ඇතිවෙන්න නියමිත සිදුවීම් වලට වගකීම ගන්න ඕනේ මේක ලියපු පුද්ගලයන් කියන මට්ටමට අවධාරණය කළා තමයි මේ දාහ ගන්න කැබිනට් මණ්ඩලයේ අවසර ගත්තේ. මොකද අපි දන්නවා චක්‍රලේඛ හදන්නේ යම්කිසි නිශ්චිත මොහොතක. හැබැයි සමාජයේ තත්ත්වයන් වෙනස් වෙන්නේ එහෙම නෙමෙයි. ඒසහ සම්පූර්ණ නීතියකට ව්‍යවස්ථාවකට බෑගරු සභාපතිතුමනි සම්පූර්ණ සමාජ අවශ්‍යතාවය ආවරණය කරයි. ඒ නිසා හර්ෂණ ඇමතිතුමා ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්නය කල් තබා දැකලා මීගමුව මෙහෙම සිද්ධියක් වෙනවද නැද්ද කියන එක නෙමෙයි, මෙහෙම දෙයක් ඕන වෙලාවක විය හැකියි කියන එක. දැකලා ඒකට අදාළ කරන කටයුතු පටන් ගන්න තිබෙනවා. මේ රටේ ආණ්ඩු කරපු කවුරුත් දන්නවා අපේ රටේ නිලධාරීන් 1000ක් බඳව ගන්න රාජ්‍ය සේවයට අනුමත කරගන්න කොපමණ අමාරුද කියලා. ඒක කවදාවත් මාසකින් දෙකකින් තුනකින් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රතිසංස්කරණ ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා බන්ධනාගාරය 100ට මං හිතන්නේ 70ක් විතර ඉන්නේ ඔය කුඩු සම්බන්ධ අය අපර මේ ඇප ලැබපු කියන්නේ මොනවාද අප නැතුවත් විවිධ හේතු මතත් ඉන්න අය කුඩු සම්බන්ධයි මං හිතන්නේ 70%කට වැඩි. ඉතින් අපි සාමාන්‍ය දණ්ඩේ තමයි නිකන් කුඩු ගහලා ඇතුළට ගියාම කුඩු මුදලාලි කෙනෙක් කලා එළියට එන එකක් තමයි බන්ධනාගාරවල තිබෙන්නේ. ඒක තමයි ඇත්ත දේ. නමුත් අපි දැන් අතිවිශාල වශයෙන් මේ ඉවත් වෙනු කියලා මධ්‍යව්‍ය පාලනය පිළිබඳව දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළා තිබෙනවා. ඒකේ විශේෂම දේ මොකක්ද? දැන් අන්තර්ජාතික දැන් පෘතුගාලය ගත්තොත් 2001 2003 වගේ කාලවලදී මේ මධ්‍යව්‍ය උරුදුරට විරුද්ධව ලෝකේ ඉතාම පැහැදිලි වැඩසටහනක් කරපු රටක්. ඒක එක සක්සස් ස්ටෝරි එකක්. දැන් පෘතුගාලය මේ මධ්‍යව්‍ය සම්බන්ධ අධැහි වෙච්ච අය මේ ලෙඩ්ඩු ලෙස තමයි සැලකුවේ. සිරකරු අපරාධකරුවෝ ලෙස නෙමෙයි. ඉතින් අපි ඒක පටන් අරන් තිබෙනවා. ඔබතුමා දන්නවා ඔබතුමාගේ දිස්ත්‍රික්කේ කොළඹ දිස්ත්‍රික්කේ කොළඹ නගරේ මට්ටකුලිය වෙන්න පුළුවන්, දෙහිවල වෙන්න පුළුවන්. තැනින් තැනට ගිහිල්ලා පොලිසිය නිලධාරීන් ඒ බන්ධනා අධිකරණ අමාත්‍යාංශය ඒ වගේම ජාතික ජනබලවේගයේ සම්බන්ධීකරණ සභාපතිතුමාලා ස්වේච්ඡා මේ මොකද ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ගෙන්ගෙට ගිහිල්ලා මැද්දවට අභිවෙච්ච ළමයින්ට කිව්වා ඇවිල්ලා බාර වෙන්න ඒගොල්ලන්ව හිරගවල් වල දාන්න නැතුව ඒගොල්ලන්ව මේ පුනරුත්ථාපනය කරනවා වෙනත් ස්ථානවල. මම හිතන්නේ මෑතකදී දෙහිවල ප්‍රදේශයේ එහෙම තරුණ පිරිසක් ඉතාම හොඳින් මේ රිහැබිලිටේට් කරලා ඒකට බඳනන්නේ අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශ, සමාජ සේවා අමාත්‍යාංශ වල නිලධාරීන් ඇවිල්ලා ඒ තරුණ දරුවන්ට කියලා ඒගොල්ලෝ මම ඒ කියන්නේ තොරතුරු දැනගත්තා ඒගොල්ලන් ඉතාම වර මොකද සිරකරුවෙට වැඩිපුරම අවශ්‍ය වෙන දේ සමහරට ආදරය පිළිගැනීම. ඒ වගේ ඉතාම හොඳ වැඩසටහන ආරම්භ කළා තිබෙනවා. ගෙන්ගෙට ගිහිල්ලා මේ ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපන කැමැතිද කියන වැඩසටහන පටන් ගන්න තිබෙනවා. ඒ කට්ටියත් පරණ විදියට මේගොල්ලෝ හිටනා මොකද කරන්නේ? මේගොල්ලොත් ගිහලා අරකටුර දාන එක. මේගොල්ලෝ පල්මස් වැල්ලුව නැතුණාට හැම ආණ්ඩුවක්ම කුඩු ගහන කට්ටිය ඇල්ලුවානේ. ඒ නිසා ඒවා පටන් ගන්න තියෙනවා අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ මේ ආණ්ඩුව. කියන්නේ සිරකා මේ මද්යවට අභ්‍යවෙච්ච ඒක මානසික රෝගයක්. ඒක ලෙඩක්. ඒ නිසා අපිව පටන් අරන් තිබෙනවා. ඒ වගේම අද ගත්තම බන්ධනාගාරවලට යන හැම කෙනෙක්ම කුඩු මුදලාලි කෙනෙක් වෙලා එළියට එනවා වෙනුවට නැවත සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න පුළුවන් තත්ත්වය අපි පටන් අරන් තිබෙනවා. ඒ වගේම අධිකරණයේ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඔබතුමා දන්නවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණී දැන් ඔන්ලයින් මොකද්ද මේ ඩිජිටල් විදියට නඩු ෆයිල් කරන්න පුළුවන්. නඩු කටයුතු කරන්න පටන් ගන්න තැනක තව ගොඩක් පහලට යන්න ඕන. ඒ වගේම අපි ඔබතුමා දන්නවා කිසිම අවස්ථාවක මිනිස්සු ඩීමනයිස් කරලා මිනිස්සු යක්ෂයෝ කරලා ඒගොල්ලන්ට පහර දෙන්නේ ඒගොල්ලන්ට මේව කරන්න අවස්ථාවක් හදලා නැහැ. අපි කිසිම ජන කොටසක් සිරකරුව පවා අපි යක්ෂාකරණය කරන්න දෙන්නේ නැහැ. මොකද ඔබතුමා දන්නවා මේ සිරගත කිරීම කියන එක ලෝකේ තරම්ම සාර්ථක වෙච්ච ක්‍රමයක් නෙමෙයි කරගන්න දෙයක් නැතිකොමට කරන දෙයක් ඇත්ත. ලෝකයේ අපරාධ අඩු වීම කියන එක මේ සිරගත කිරීම නිසාම වෙලා තියෙනවාද කියන එක ඒක විශාල විවාදයක්. නමුත් මම කියන්නේ නිසා මේ සිරගවල් වහන්න ඕන මේ ඔක්කොම කට්ටිය එළිය තියන්න ඕන කියලා එහෙම තත්ත්වෙකුත් ලෝකේ නැහැ. නමුත් අපි ආණ්ඩුවක් විදිහට මේක මානුෂීය විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙන ප්‍රායෝගික. ඒ වගේම අපි දන්නවා අපේ රටේ අපරාධ රාජ්‍යයක් නිර්මාණය කළ පවතිච්ච ආණ්ඩු ඒ අපරාධ රාජ්‍යයෙන් ඒකට උදව් කරන දේශපාලනඥයන් පමණක් නෙමෙයි නිලධාරීන් පිරිසකුත් හැදුවා. ඒ අතර පොලිසිය, අධිකරණ සේවයේ, බන්ධනාගාර සේවයේ විවිධ අංශවල පුද්ගලයන් ඉන්නවා. ඔබතුමා දන්නවා දැන් කවුද එක උසාවියකට මේ අර පිස්තෝල ගෙනාවේ නීති පොතක් අතට දාලා ඒකට උදව් කරා කියලා දැන් සලකන්නේ නීතිඥවරියා. මම දන්නේ එතුමියත් අර නාමල් මන්ත්‍රීතුමා වගේ බය ඇසෝසියේෂන් එකේ සමාජිකත්වයේ ගත්ත කෙනෙක්ද කියලා. මම හිතේ එතුමිය හරිය විභාග ලියලා ගත්ත කෙනෙක්. මොකද එතුමා මම දැක්ක මොකක් හරි බය ඇසෝසියේෂන් එක ගැන මොනවාරි අහන්න මං හිතියේ නෑ වෙලාවේ. මම සමාජිකත්වය ගැන තමයි අහුවේ. ඉතින් මම දැනගන්න කැමති නාමල් මන්ත්‍රීතුමා කොහොමද බය ඇසෝසියේෂන් සමාජිකත්වය ගත්තේ? හැබැයි හරියට ගත්ත අයත් පස්සේ සවුත් වෙනවා. අර තුවක් උදි පිස්තෝල දීලා තියෙන්නේ මම දන්න තරමින් එහෙම කෙනෙක්. ඒ නිසා අපරාධ රාජ්‍ය හැදුනට පස්සේ අපරාධ රාජ්‍ය ඇතුලේ එහෙම දේවල් වෙලා තිබෙනවා. ඒ නිසා අපි බලන්න ඕන කම තියෙන්නේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කියන්නේ ක්‍රියාවලිය. එතකොට ක්‍රියාවලිය අධිකරණ අමාත්‍යතුමා අධිකරණ අමාත්‍යංශයේ වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පටන් ගන්න තියෙනවා. ඒවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඒ වගේම තමයි අපි ආණ්ඩුවක් බලන්න ඕන කම තිබෙන්නේ ගරු සභාපතිතුමනි එක සිද්ධියකට පමණක් නෙමෙයි. ඔබතුමා දන්නවා දැන් මෙතුමලා හදිසි නීතිය ගැන කොච්චරනම් විරුද්ධ වුණාද? මෙතුමලම තමයි කිව්වේ හදිසි නීතිය දාන්න කියලා දිත්ව වලින් පස්සේ. දැන් හදිසි නීතිය කාට විරුද්ධවද පාවිච්චි කළේ? අපි හදිසි නීතිය කිසිම කෙනෙකුට විරුද්ධව පාවිච්චි කරේ නැහැ. කණ්ඩායමට විරුද්ධව පාවිච්චි කරේ නැහැ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්වාගෙන ඒ නිසා තමයි මගේ මතක හැටියට අපි World Peace Index එකේ ස්ථාන 33කින් ඉහළට අවිලා තිබෙන. අපි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකී ඒවා සලකද්දී ඔය බන්ධනාගාරවල තිබෙන විධිමත් පාලනය කෙනෙක්ව සලකනවා. එතකොට ඒකත් අපි ස්ථාන ගානකින් උඩට අවිලා තිබෙන. දැන් මෙතන ආපු විවාදය තමයි මෙතන එක අනිත් පැත්තට තරක කළා. මීට කලින් බන්ධනාගාරවල මැරිලා තිබෙන්නේ සිරකරුවන් පමණයි. මේසරේ තමයි මේ නිලධාරීන් මැරුණේ කියලා. ඒකෙන් ඔප්පු වෙනා මොකද්ද? මීට කලින් මරපු හැම වෙලාවෙම බන්ධනාගාර සිරකරුවන් මැරිච්ච හැම වෙලාවෙම ඒවා දේශපාලන උසිගැන්වීම් මත තමයි උනේ 83 කළු ජූලියේ සිටම. ඒවා ආණ්ඩුවල දේශපාලන ප්‍රොජෙක්ට් ලෙස තමයි ඒ තමන්ට හිතවත් නිලධාරීන් යොදාගෙන මිනී මරුම් කළේ බන්ධනාගාර. ඒ වයින් තමයි ජාත්‍යන්තර වශයෙන් ලෝකෙ කළු වුණේ අපි ලංකාව. දැන් මෙතන අපි කියන්නේ මේ 10 දෙනෙක් මැරුණේ ඇත්තටම නිරාවුද නිලධාරීන්. මම විශ්වාස කරන මේ මිනිසුන්ගේ නිරාවුදකම ඒගොල්ලන් බන්ධනාගාර සෙදකරුවන්ට සාධාරණව සලකපු නිසා තමයි ඒ මද්‍රව්‍ය පාතාලට විරුද්ධව ආණ්ඩුව දියත් කරන ප්‍රහාරයට විරුද්ධව බන්ධනාගාර තුලින් ඒ කුඩු ජාවාරම් කල්දිය විසින් හදපු ප්‍රහාරයක් වෙනක තමයි අපි හැමදාම විශ්වාස කරන්නේ.
එමෙතුමාට තව විනාඩි දෙක කාලයක්.
හරි. ඒ නිසා අපි කියන්න කැමති ඒ නිසා මෙතන තිබෙන දේ තමයි ඒ බන්ධනාගාර නිලධාරීන් නීත්‍යානුකූලව කටයුතු කළා කියලා. ඒ නීත්‍යානුකූලව කටයුතු කරපෑ තමයි මරාදම. ඒකට උත්තරේ තිබෙන්නේ දැන් ඒ නිසා 10 දෙනෙක් ඩියුටි එකේදී මැරිච්ච එක ප්‍රශ්නයක් තමයි. නමුත් ඒක ඔප්පෙන්නේ මොකද්ද? ලංකාවේ ආණ්ඩුවවත් ඒ බන්ධනාගාර නිලධාරීන්වත් උන්ට කොතරම් නරක සංස්කෘතියක් UMP ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් උරුම කළ තිබුණත් අධිකරණ ඇමතුමාගේ මැදිහත්වීම මත මේ ආණ්ඩුව හදලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඇතුලේ ඒ බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට උරුම වෙලා තිබිච්ච නරක ජඩ මිනීමරු සංස්කෘතිය පැත්තක තියලා ඉතාම වෘත්තිමය විදිහට කටයුතු කළ තිබෙනවා කියලා. මං විශ්වාස කරනවා මට තොරතුරු නැහැ. මං හිතනවා ඔය බන්ධනාගාර නිලධාරීන්ගේ තුවක් වලින් පහරගෙන තමයි සමහරට වෙඩි තියලා ඇත්තේ කියලා ඇතුලේ. ඒක නිසා ඒක කියනවා ඒ නිසා තමයි අපි කියන්නේ මෙතන ක්‍රියාවලිය පටන් ගන්න තිබෙනවා. ඒ ක්‍රියාවලිය විද්‍යාත්මක මානුෂීය ප්‍රවේශයක්. ඒ මානුෂීය නිසා තමයි අන්තර්ජාතික වශයෙන් මොන ප්‍රශ්න හවුවත් මේ සිද්ධිය සම්බන්ධව විශේෂ විවේචනයක් අධිකරණ අමාත්‍යවරයාට අමාත්‍යංශයට එහෙම නැත්තේ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපිට කියන්න තියෙන දේ තමයි මේ විශ්වාස භංගය ඉදිරිපත් කරන්නේ ඇයි? සමහරට විපක්ෂයට මාධ්‍ය අවස්ථාවක් තියෙනවා. මොකද මේ සිද්ධිය බරපතල අපි පිළිගන්නවා. හැබැයි ඒක අධිකරණ ඇමතුමාට ඉදිරිපත් කිරීමේ කිසිම ඔබතුමාලගේ විවාදවලදී කිසිම එකට අදාළ කරන එසන්ස් එකට අදාළ කරන කන්ටෙන්ට් එකක් නෑ. නිකන් හිස් විවේචනයක් විතරයි තිබෙන්නේ. ඒ නිසානේ ඔබතුමාලගේ මන්ත්‍රීතුමාලා හර්ෂණ ඇමතුමාට කතා කළාත් මම කියන්නේ ඇත්තම ගත්තොත් ඒක විවේචනයක් නෙමෙයි. අපිට තේරෙනවනේ. අපි දන්නවා සමහර මිනීමරුම් වලදී සමහර බන්ධනාගාර අපරාධවලදී වැලිකඩ රාගම වෙච්ච දේවල් අපි දන්නවා. ඒවා ඉදී ඇමතිවරු කටයුතු කරපු විදිය. ඒකයි මම කියන්නේ මේකේ පදනමක් නෑ. මේ විශ්වාස භංගයේ පදනමක්. ඒතර මේ විශ්වාස භංගයේ ගේන්න ඔබතුමාලා මේ ඊයේ විපක්ෂනායකතුමා කැඳවලා තිබුණානේ මේ සමස්ත විපක්ෂයේම එකතුව. දැන් මොකද්ද මේ හේතුව? හරිද? ඉතින් මම හිතන්නේ විපක්ෂනායකතුමාට මොකක් හරි දෙයක් ඉතුරුලා තිබෙනව නම් ඒක නැති කරගත්ත එක තමයි ඊයේ උනේ. දැන් ඊයේ හිටියේ කවුද? ඊයේ හිටියේ බන්ධනාගාර ඇතුලේ සැකකරුව මරන්න අනදුන්නු ආණ්ඩුවල හිටපු ඇමතිවරු. ආ, ඒ පෝලිං ගාසල වෙඩි තියද්දි හිටපු කට්ටියත් එක තමයි විපක්ෂනායකතුමා සාකච්ඡාව ගත්තේ. ඊට පස්සේ ඒ නිසා අමු ප්‍රජාතන්ත්‍ර විරෝධී සහාර කිව්වා වගේ නඩු තියෙන කට්ටියක්. අද අපිට පේන දේ තමයි අද මේ විපක්ෂනායකතුමා ඇතුළු කණ්ඩායමට සම්ප්‍රදායකට වෙලා තියෙන දේ තමයි ගරු සභාපතිතුමනි මෙතන ඉන්නවා පහුගිය මහා පරිමාණ මේ රට විනාශ කරපු අන්තර්ජාතිකව මෙරට හුදකලා කරන්න කටයුතු කරපු රාජපක්ෂලා එකට කඩේ ගියපු වෙනත් කණ්ඩායම් විශාල පිරිසක් ඉන්නවා. දූෂිතයන් රාශියක් ඉන්නවා. ඒ දූෂිතයන් රාශිය දැන් බලනවා මොකක් හරි ක්‍රමයකට මේක ආණ්ඩුවට ගහන්න අධිකරණය යොදා ගන්න. ඉතින් ඒ නිසා මේ සිද්ධිය ඇත්තටම තියෙන්නේ මේ බන්ධනාගාර සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. අද ආණ්ඩුව අධිකරණට අධිකරණ ක්‍රියාවලිය තුළ හරි සාර්ථකව කරගෙන ඉන්න මං හිතනවා. මං අවංකවම විශ්වාස කරනවා ලංකාවේ අමාත්‍යාංශකත්ව මුදල් අමාත්‍යාංශය ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශ නිසා විතරක් නෙමෙයි මුදල් අමාත්‍යාංශය හරියට කරපු නිසා තමයි අපි ඔය මෙට්‍රෝ බස් වෙන්න පුළුවන් අර බස් වෙන්න පුළුවන් ඔය ඔක්කොම බස් දාන්නේ. සල්ලි නැත්නම් කොහොමද කරන්නේ? අපි වැටුප් වැඩි කරන්නේ කොහොමද? මුදල් අමාත්‍යාංශය විශාල සේවයක් කළා තිබෙනවා. ඊට පස්සේ ගත්තොත් ලංකා මිනිසුන්ගේ ජනවරම ලොකුම එක තමයි මොකක්ද? මේ දූෂිතයන්ට මංකොල්ලකරුවන්ට වැඩිපුර සාධාරණ යුක්තිසහගත දඬුවම් දෙන්න කියන්නේ. ඉතින් ඒ අනුව ගත්තොත් මම දම අවංකව මම හිතනවා ප්‍රවාහන අමාත්‍යාංශය වගේ දෙගුණයක් තුන්ගුණයක් ඉස්සරහට ගිහිල්ලා වැඩ කරලා තියෙන අමාත්‍යාංශය තමයි අධිකරණ අමාත්‍යාංශය. මොකද අතිදවන්ත අවධානම බස් එකක් පාට දානවා වගේ නෙමෙයි කුඩු ජාවාරම් කාර්යයක් ඇරස් කරන්නේ. කෝචියක් දානවා වගේ නෙමෙයි කුඩු ජාවාරම් කාර්යයක් අත්තට මුඩ ගන්න. ඒ නිසා අධිකරණ අමාත්‍යාංශයේ අපේ ජනවරමේ ගත්තොත් මම හිතන්නේ වැඩිම වැඩ කොටසක් කරපු අමාත්‍යාංශ දෙක තුනෙන් එකක්. ඉතින් ඒක තමයි ඇත්ත. නැත්තම් මේවා කොහොමද වෙන්නේ? නැත්තම් දැන් ওই නීතිපද පාර්ලිමේන්තුව ගැන සැලකිතු විවේචන තිබුණා තාමත් තිබෙනවා. නමුත් ඒ ඇස්සේ අද රාජපක්ෂලා පොලිමේ උසාවියන්නේ කොහොමද? අද රාජපක්ෂලා පොලිමේ උසාවියන්නේ කොහොමද කියන්නේ? කවුරු හරි හිතුවද රාජපක්ෂලාට උසාවි නියෝගෙයි කියලා? ඒ අධිකරණ අමාත්‍යාංශය නිකන් ඉඳලාද? අධිකරණ අමාත්‍යතුමා නිකන් ඉඳලාද එතකොට? ඒ නිසා අපි එකයි කියන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස වෙනුවෙන් අපි කණ්ඩායම වැඩ කරන එක හරි. නමුත් ඒ අතර ඉතාම ප්‍රමුඛව වැඩ කරන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ අය අගය කරන්න ඔබතුමාලට තියෙන්නේ. ඔබතුමාලා කවදාවත් විශ්වාස කරන්න එපා ඔබතුමාට බලයක් ගන්න පුළුවන් කියලා පරණ දේශපාලන ක්‍රමවලට ගිහිලි. එහෙනම් ඔබතුමාට වෙනම ජනතාවකුත් ගේන්න වෙයි 77 දඬ දුන්නු කට්ටිය නැවත ගේන්න වෙයි. ඒ අය වෙනස්සලා තියෙන්නේ. ඒ වෙනසේ ලොකුම කාර්යභාරයක් කරපු අමාත්‍යාංශය තමයි අධිකරණ අමාත්‍යාංශය. මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය. ඒක නිසා අපි ඔබතුමා කියන්නේ ඒකයි මේ විවේචනේ ඇත්තටම ගත්තොත් පදනමක් නැහැ. අපි ඒ නිසා ආණ්ඩුවක් වශයෙන් මේ කටයුතු සම්පූර්ණ කරා. මේ අඩුපාඩුවක් අපි දන්නවා වෙලා තිබෙනවා. ඒක සම්පූර්ණ කරගෙන යන්න අපි උපරිම වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි මම කියන්න කැමැති අපි කණ්ඩායමක් අපි මම දැන් ලක්මාලි මන්ත්‍රීතුමියට ඉතාම තිරස්චීන විදියට මෙතන කටකතා කියලා පහර දුන්නා. අපි කියන්නේ කැමති එක වනචර මන්ත්‍රීවරයෙක් වෙනුවට මන්ත්‍රීවරු 159 කුයි ජනාධිපතිවරයෙක් කුයි මුළු ජාතික ජනබලවේගය අපි ඔක්කොම ඉන්නවා අපි එකිනෙකා වෙන්නේ. මේ රටේ යුක්තිය වෙනුවෙන් සටන් කරන මන්ත්‍රීවරු වෙන්න පුළුවන් ඇමතිවරු වෙන්න පුළුවන් අපි ඔක්කොම ආරක්ෂා කරනවා. අපි ඉස්සරහට ගිහිල්ලා ආරක්ෂා කරනවා. අපි හර්ෂණ ඇමතුමාට ආදරය කරන්නේ ඒ නිසා. අපි ලක්මාලි මන්ත්‍රීතුමියට ආදරය කරන්නේ ඒ නිසා. අපි මේ වෙනුවෙන් මහා විශේෂ ආනන්ද විජේපාල ඇමතුමා අතට දැක්කම බය හිතෙනවා මොන හරි කරයි කියලා. මොකද මහා පරිමාණ බරක් දරාගෙන වැඩ කරනවා. මේ මහා පරිමාණ අපරාධකරුවන්ට විරුද්ධව අපි ගරු කරන්නේ මේ මිනිස්සුන්ගේ කන්ටෙන්ට් එකට. නැතුව නිකන් පුස් වැඩි නෙමෙයි මේ වගේ. ඒ නිසා අපි බලවේගයක් විදියට ව්‍යාපාරයක් විදියට ජනවර මෙවෙනම වැඩ කරන අපේ ඇමතිවරයාද ජනාධිපතිවරයාද අගමැතිතුමියද ඇමතිවරුද අපේ කොට්ටා සභාවේ අන්තිම සමාජිකයාද අපේ සියලු දෙනා වෙනුවෙන් ජනවර වෙනුවෙන් අපි උපරිම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්නේ ජනවර වෙනුවෙන්ම විසයි කියන කියමින් ඔබතුමාලට මේ අවස්ථාව ලබා දීලා හර්ෂණ ඇමතුමා ගැන අපේ තිබෙන ආදරය එතුමාගේ හැකියාවන් ගැන කතා කරන අවස්ථාව ලබා දීම පිළිබඳ විසුතිවන්ත වෙන ගමන් සභාපතිතුමා මම හිතන්නේ විනාඩි දෙකක් කර වැඩිපුර දීලා තියෙන එකටත් විසුතිවන්ත වෙන බොහොම ස්තුතියි.
හොඳයි. අද දවසේ වැඩකට යෙතු නිමා වෙන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද? හොඳයි.